දස බල සමන්නාගතෝ භික්ඛවේ තථාගතෝ චතුහිච වේසාරජ්ජේහි සමන්නාගතෝ ආසභං ථානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචරියං පවත්තේති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථගමෝ ඉති සංඛාරං ඉති සංඛාරාය සමුදයෝ ඉති සංඛාරාය අත්ථගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤානස්ස සමුදයෝ ඉති විඤ්ඤානස්ස අත්ථගමෝ තීති. දෛ පින්වතුනි, අද හැම දිනම මේ සූදානම් වෙන්නේ මේ උතුම් දුක නිවන මගින් විදක් ශ්‍රවණය කරන්න. ඉතින් මට මුලින් ආරාධනා කරන උඩත් මතක් කරේ, ඉතින් අපිට බොහෝ ධර්මානුශාසනාවන් ධර්මය අහන්න ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ඝටිත වූ දුක නිවන මගය තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ සඳහා දහම් පඩිවිඩයක් අපිට ලබා දෙනවා නම් හොඳයි කියන ඉල්ලීමක් මතක් කරා. ඉතින් ඒ අනුව මේ පින්වතුන් යම් යම් ප්‍රමාණවලින් ධර්මය යම් යම් ප්‍රමාණයේ අවබෝධයක් තේරුම් ගත්තු පිරිසක් වෙන්න ඇති කියලා මං සලකා ගන්නවා. මොකද නිතර මාස් පතා මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කරනවා. ඒ වගේම gedara doreedith අපිට ධර්මය අහන්න ලැබෙනවා. ඉතින් Taman sakthi pamanakin bana bhavana katayutu wala nirata wena pirisat athi. ඉතින් ඒ නිසා මං මේ දේශනාව සිද්ධ කරන්නේ මොනවත්ම ධර්මයේ දන් නැති පිරිසකට නෙවෙයි. ඉතින් එහෙම පිරිසකට බණ කියනක ටිකක් කාලයක් අරගෙන අපි කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා අවබෝධයක් නැතිම පිරිසකටත් නෙවෙයි, ඉතාම ඉහළ අවබෝධයක් තියෙන පිරිසකටත් නෙවෙයි, මධ්‍යම ප්‍රමාණයේ ධර්ම දැනුම තියෙන පිරිසයි අපි මේ ඉලක්ක කරගත්තේ. මොකද සියලු පිරිස ආවරණය කරනවා කියන එක අපි සාකච්ඡාවෙන් හෝ ඊට අමතරව තම තමන්ට ලැබෙන ධර්ම පණිවිඩයේ මත තමන්ට ඒ ධර්මයට ඒ දේශනාවට අනුකූලව හෝ එහෙම නැත්නම් තමන් කරගෙන යන බණ භාවනා කටයුත්තක් හෝ එදිනදා කරන ආමිෂය සීලමය හෝ තමන්ගේ පූජා පින්කම් කටයුතු වල ගැටලු හෝ ඒ ධර්ම අවසානයේ මේ පින්වතුන් අහන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කුමන තමන්ට අවශ්‍යතාවය කුමන දහම් ගැටලුවක්ද ඒක ඇහිීමේ ඉඩකඩ අවස්ථාව මේ ධර්මානුශාසනාව අවසානයේ ලබලා දීලා තියෙනවා. ඒ වගේම කෙනෙකුට මේ ධර්මානුශාසනාව අනුසාරයෙන්ද අහගෙන යනකොට යම් යම් කරුණු නොතේරෙන තැන් තියෙනවා නම් ඒවා මතක තියාගෙන හෝ සටහන් කරගෙන හෝ ඒ තැන් මතු කරලා ඒ තැන් අවශ්‍ය නම් වැඩි විස්තර කිරීමක් වැඩි ආපහු ඒ විස්තර කිරීමක් අවශ්‍ය නම් ඒත් මේ පින්වතුන්ට නැවත අහගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ සම්මුඛ වෙන්නේ ඉතාම කලාතුරකින්. අපි ඒක හොඳ ආකාරව දන්නවා. උපමාවක් වශයෙන් කිව්වොත් මහා සාගරයෙන් අපි දිය බිඳුවක් අතට ගත්තොත් ඒ දිය බිඳුව වගේ ප්‍රමාණයකට තමයි මේ ධර්මලාභය ලැබිලා තියෙන්නේ. මහා සාගරයේ ජලකඳ වගේ ප්‍රමාණයකට මේ ධර්මලාභය මේ දහම් පණිවිඩේ ඇහින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිනක් දේශනා කරනවා මේක උපමාවක, මහණෙනි මේ සත්ව විෂය අචින්ත්‍යයි, ඒක හිතලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මහමෝදේ ඉන්න සත්ව ප්‍රමාණය ගත්තාම යම් කිසි කෙනෙක් මේ දඹදිව තියෙන අතුපත් වැල් අඟල් හතරේ හතරේ කෑලි වලට කඩලා කඩලා මුළු දඹදිව පුරාවටම තියෙන ගස්කල් වල අතු ගස් වැල් වල අතු අතුපත් අඟල් හතර හතර කෑලි වලට කඩලා මහමූදේ ඉන්න ප්‍රාණීන්ට විතරක් තිබ්බොත් මේ කෑල්ල මේ ප්‍රාණියට මේ කෑල්ල මේ ප්‍රාණියට කියලා ඒ දඹදිව තියෙන අතුපත් වැල්ම ඉවර වෙලා යනවා මහමූදේ ප්‍රාණීන් තව ඉතුරු වෙනවා කියලා. ඉතින් ඒ තරම් මේ මහමූදේ විතරක් ඉන්න තිරිසං අපායට වැටිච්චි මේ තිරිසංගත සත්වයෝ ඊට මෙහා ගොඩබිම අහස පොළව ඇසුරු කරගෙන ඉන්න සත්වයෝ තිරිසං අපායේ ඉන්න සත්වයෝ අනන්තයි අප්‍රමාණයි. ඒ විතරක් නෙවෙයි අපිට නොපෙනෙන പ്രേත ලෝක නිරය ආදී සත්වයන් ඒ වගේම වෙනත් පිට සක්වලවල් වල ඉන්න සත්ව ගත්තාම මිනිස්යෝ වශයෙන් ඉපදුනත් බොහෝ සත්වයන් අන්‍ය ආගමික අන්‍ය රටවල ඉපදිලා මේ දහම ඇහෙන්නේ නැති පරිසර වටපිටාවල් වල ඉන්නවා. මේ සියලු දෙනාම ගත්තාම ඉතාමත් පිනට වාසනාවට අර මහා ජල කඳෙන් දියවිඳක් හා ප්‍රමාණයකට තමයි මේ ධර්ම ලාභය අපිට ලැබුණේ. ඉතින් ඒ නිසා බොහෝ බුද්ධ ශාසන අපිට ඉක්ම වෙලා අහිමි වෙලා යන්නේති. නමුත් ඒ ගෞතම බුද්ධ ශාසනය අපිට තවම අහිමුනේ නැහැ. ඒකින් අවශ්‍ය කෙනෙකුට ඒ ධර්ම ලාභය දුකෙන් මිදීමේ මාවත උත්සාහයෙන් ලබා ගන්න පුළුවන් පරිසරයේ වටපිටාව ඒ නිවන් දකින මග තවමත් පින්වතු නිරූපද්‍රිතව තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේ අවස්ථාවල උත්සාහවත් වෙන්න ඕනේ ඒ සඳහා. නහි සීලවතං හේතු උපජ්ජಂತಿ තථාගත. අට්ඨක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දානීය සීලය කරන කොටගෙන නෙවෙයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. අට්ඨක්කරා තීනි පද අකුරු 8කින් යුක්ත වූ පද 3කින් යුක්තව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දෙන්නයි විශේෂයෙන් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ සඳහාමයි අපි උත්සාහ කළ යුත්තේ. අපේ කෙලෙස් ගිනි නිවා ගැනීම සඳහායි උත්සාහවත් වී සිටි. ඒ සඳහා අවශ්‍ය දහම් දැනුම ධර්ම ලාභය අපි ලබා ගත යුතුයි. ඒ සඳහා සත්පුරුෂයන්ගෙන් ඒට අනුකූල ධර්ම දේශනා අනුශාසනාවන් අපි ශ්‍රවණය කරගන්න ඕනේ. එතකොටයි අපිට ඒ දුකෙන් නිවෙන මඟ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඊට අවශ්‍ය ධර්ම කාරණා දහම් කරුණු අපි විසින්ද පොතපතෙන් අසුරු කරගෙන ඒ දැනුම ලබා ගන්න ඕන. ඉතින් එහෙම ලබාගෙන අපි විශ්වරෝම ධර්මඥානය දියුණු කරගෙන ඊට පස්සේ අපිට ඒ බණ භාවනාවට යොමු වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගෙන් අපේ කෙලෙස් කර්ම වේගෙන්ම අතුරුදහන් කරලා විනාශ කරලා දාලා නසලා දාන්න පුළුවන් එකම වැඩපිළිවෙල තමයි භාවනාව කියන කුසල කර්මය. දානෙනුත් අපේ කෙලෙස් යම් ප්‍රමාණයකට යටපත් වෙනවා. සීලෙනුත් අපේ යම් ප්‍රමාණයකට යටපත් වෙනවා. නමුත් අපේ ඇතුළත තියෙන කෙලෙස් වල ස්වභාවයන් මතුවෙලා දුර්වලතාවයන් මතු කරගෙන උදාකාරවම අපේ හිත හදා ගන්න පුළුවන් වැඩපිළිවෙල භාවනාමය කුසලය. ඉතින් පින්වතුනි සංසාර ගමනේදී අපි ඔයෙක් මේ කෙලෙස් කර්ම අකුසල ධර්මයන් අපි තුල රැස් වෙලා තියෙනවා, එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි තුල රැස් වෙච්චි කර්ම කෙලෙස් වලින් මරණාසන්නුසේ කුමක් හෝ දෙයක් ඉදිරිපත් වෙලා අපිට නැවත ප්‍රතිසන්දියක් ගෙනත් දෙන්න පුළුවන්. සතර අපායෙන් තැනක වුණත් උපදින්න පුළුවන් හේතුව අපි ගාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ භාවනාව කියලා කියන්න පින්වතුනි කර්මක්ෂය කරන වැඩපිළිවෙල. අපි තුල රැස් වෙච්චි නොදන්නාකම නිසා රැස් වුණු අකුසල ධර්මයන් ටික ගෙවලා දාන්න පුළුවන් හේතුව එකම ක්‍රමය පින්වතුනි මේ භාවනාව කියන එක. ඉතින් ඒ නිසා මවෙකුට පියෙකුට අපේ ධනයට බලයට කුලයට කිසිම කෙනෙකුට ඒකට විත්ත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ උතුම් සී සද්ධර්මයට පුළුවන් ඒකට විත්ත කරන්න. ඒ නිසා තමයි අපි භාවනාවට නැඹුරු විය යුත්තේ. ඒ සඳහායි අපි භාවනාවට යොමු විය යුත්තේ. ඉතින් අන්න ඒ නිසා භාවනාව කියන එක අපි අනිවාර්යෙන්ම පුරුදු පුහුණු කළ යුතු ජීවිතයට පුරු කරගත යුතු අනිවාර්ය අංගයක් වෙනවා පින්වතුනි. එනිසා මම මේ භාවනාවේ වැදගත්කම මේ පින්වතුන්ට කියලා දුන්නේ. අපි හැමෝටම පුළුවන් මේ භාවනාව කරන්න. කෙනෙකුට ඉඩක් නැහැ කියලා කියනවනම් ඒක නෙවෙයි කාරණාව. කෙනෙකුට කරදර වැඩි, ගෙදර දොරේ ප්‍රශ්න කියලා කියනවනම් ඒකත් නෙවෙයි කාරණාව. කෙනෙකුට උවමනාව අවශ්‍යතාවය තියෙනවනම් ඒකාන්තයෙන් පුළුවන් Tamante අවස්ථාව හිමි කරගන්න. එනිසා පින්වතුනි මේ අපි භාවනාව කියලා කිව්වට ඒක ඒක අපි ක්‍රමානුකූලව අනුපිළිවෙලට කරගත යුතු දෙයක්. නිකන් එහෙන් මෙහෙන් අරහෙන් මෙහෙන් කරාට ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රමාණිකූලව අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා අපිට මේක හිත පුහුණු කරගන්න. ඉතින් ඒ නිසා අන්න ඒ වැඩපිළිවෙල අනුව අපි කටයුතු කරොත් අපේ හිත හදා ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සරෝම භාග්‍යතුන් වහන්සේ හිත හදා ගන්න වැඩපිළිවෙල ප්‍රමාණිකූලව අරන් යන වටිනා ක්‍රමයක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඒක අපිට හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් රතවිනීත සූත්‍රය කියලා. ඒ විසුද්ධි ක්‍රමයට හිත පිරිසුදු කරගෙන යන වැඩපිළිවෙලක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒක මුලින්ම තියෙන්නේ සීල විසුද්ධිය. ඒ සීල විසුද්ධිය අපි අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන ඒ සීල විසුද්ධිය සම්පූර්ණ කරගත්තු කෙනාට ඊළඟට චිත්ත විසුද්ධිය, හිතේ පිරිසුදුභාවය ඇති කරගත යුතුයි. ඒ හිතේ පිරිසුදුභාවය ඇති කරගත්තු කෙනාට ඊළඟට ලැබෙනවා දිට්ඨි විසුද්ධිය කියලා කාරණාව. දැක්ම සම්මා දිට්ඨිය පිරිසුදු කරගන්න ඕනේ. ඒ දිට්ඨි විසුද්ධිය පිරිසුදු කරගත්තාම කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ගඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙන්න මේ වගේ ලස්සන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා පින්වතුනි මේ ලෞතුරා ධහම තුල. ඉතින් ඒ හැම විසුද්ධියක්ම සීලේ රකින්න, සමාධිය වඩන්න, ඒ දර්ශනේ ඇති කරගන්න නම් මුලින්ම අපි ගාව ඒ සම්මා දිට්ඨිය ඇති වෙලා තියෙන්න ඕන. එහෙම කෙනාටයි මේක තමන්ගේ දැක්මක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ පෙන්වා වදාලා දෙක්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේති කියලා. දෙක්ටියකට දුස්තියවලට වැරදි අදහස් වලට නොපෙමින දර්ශනයකින් යුක්තව නිවැරදි සම්මා දිට්ඨියකින් යුක්තව සිල්වත් වෙච්ච කෙනාටමයි පුළුවන් වෙන්නේ නැවත ගර්භාෂයේකට නොපැමිණෙන තත්වයකටපත් වෙන්න. කාමයන්ගේ තියෙන කෑදර බව අයින් කරලා නැවත ගර්භාෂයේකට පැමිණෙන්නේ නැත්තේ කවුද? දෘෂ්ටියකින් තොරව, දර්ශනයකින් යුක්තව සිල්වත් වෙච්ච කෙනාට. ඒ නිසා පින්වතුනි අපි එහෙනම් සිල් රකින්න කෙනාටත් මේ දර්ශනය කියන එක අවශ්‍යයි. සම්මා දිට්ඨිය කියන එක අවශ්‍යයි. සමාධිය වඩන කෙනාටත් ඒ සම්මා දිට්ඨිය කියන අවශ්‍යයි. ඒ නිසා අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද ඒ සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය කියලා කියනවා මොකද්ද ඒ සම්මා දිට්ඨිය කියලා. අන්න ඒක අපි ටිකක් කෙනෙකුට නොතේරෙනවා වෙන්න පුළුවන්, කෙනෙකුට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඒව අපි හොඳ ආකාරව අහගෙන හිටියොත්, ඒ සම්මා දිට්ඨිය පිළිබඳව නැවත නැවත අපි හිත හිතා මෙනෙහි කරොත් ඒක අපිට පසු කාලෙක හෝ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අමාරු වුණත් අපි අහගන්න ඕනේ නිවැරදි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි. අමාරු වෙන්න හේතුව පින්වතුනි අපි තවම ලෝකෙ තුල ඉන්න අය නිසා. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකෙන් එතර වූ දර්ශනයක් කියන්නේ. ඉතින් ලෝකෙ කෙනෙකුට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ලෝකෙ ඉන්න කෙනා තමයි ලෝකෙන් එතර දේ අපි අවබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු ඒ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ලෝකේ ඉන්න තැනක් තියෙනවා. මේ හැමෝම තම තමන්ට හිමි වෙච්චි පරිසරයක් වටපිටාවක් ලෝකයක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය පරිහරණය කරමින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් අබිදරුවන් ඥාතීන් රැකී ආරක්ෂා මේ විදිහට අපි ඉන්න ලෝකයක් තියෙනවා. ඉතින් මේ ලෝකෙ තුල මේ විදිහට ගිහිල්ලා කවදාවත් අපිට මේ දැනුම මට්ටමින් සංසාර දුකින් නිදහස් වෙන්න බෑ. මොකද අපේ වයසට ගියපු අම්මා තාත්තගෙන් ආච්චිගෙන් ඇහුවොත් ඔබ මේ බලාපොරොත්තු වෙච්ච සැප සැනසille ලැබුණද කියලා, ඒ හැමෝම කියන්නේ සතුට සැනසille ලැබුණේ නෑ කියලා. ඒ අපි මේ යන ක්‍රමයට කවදාවත් ඒ සතුට සැනසille ලබන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒ නිසා මේ සතුට සැනසille ලබන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා, ඔන්න ඔය ජීවිතය දැන් ඔබ අප ජීවත් වෙන ක්‍රමේ වැරදි. ඔය විදිහට ජීවත් වීමෙන් වෙන්නේ නිතර කර්ම කෙලෙස් සකස් වෙන එක. ඒ නිසා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න කියලා අපිට සම්මා දිට්ඨියට පෙන්නලා සතර සතිපට්ඨානෙන් යුක්තව ජීවත් වෙන්න වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලා. ඉතින් පින්වතුනි මේ සම්මා දිට්ඨිය මොකද්ද කියලා අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන් ලෝකයම තුල අපට හම්බෙන සවිඥානික අවිඥානික සියලු දේවල් තුල සත්පුද්ගල වශයෙන් හෝ සත්පුද්ගල වශයෙන් නැති ගෙවල් දොරවල් ඉඩ කඩන් ආදී වශයෙන් හම්බෙන සියලු දේවල් තුල පවතින ඇත්තක් කියනවා. අන්නේ ඇත්ත බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා, නාම හා රූප කියලා. නාම රූප වශයෙන් කොටස් දෙකකට බෙදුවා. මේ නාම රූප දෙක තවත් අපේ අවබෝධයේ පහසුව සඳහා කොටස් පහකට බෙදුවා. ඒක තමයි මං මාතෘකා කරේ, ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ, ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥානං කියලා පහකට බෙදුවා. මේ පහකටම කියන එක නමක් තියෙනවා. මේ පිංගුතුන් දන්නවා ඇති. මොකද්ද ඒ? පංච උපාදානස්කන්ධය කියලා අපි කියනවා මේ පහට. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පොතේ තියෙන ටිකක් තමයි. නමුත් මේක අපේ ජීවිතය තුළ තියෙන ධර්මතා පහක්. මේ පංච උපාදානස්කන්ධය කියන එක අපේ ජීවිතය තුළින් අවබෝධ කරගන්න ඕනේ. දැන් අපිට ඇහැට රූපයක් පේනකොට, කනට සද්දයක් ඇහෙනකොට, ඒ සද්දය හෝ රූපේ පේන්නේ මෙහි පුද්ගලයෙක් දකින්නවා කියලා අපිට හිතෙන්නේ. නමුත් මෙතන පුද්ගලභාවයක් නැහැ. ඒ රූපයක් පේනවා කියන තැන ඒ විදිහට අපිට රූපයක් පෙනුනේ කුමක් නිසාද? මෙන්න මේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත නිසා. සබ්දයක් අපිට ඇහුනේ අපිට ඇහෙනවා කියලා මේ විවහාරයේ කතා කරාට මේ අහන කෙනෙක් පුද්ගලයෙක් මේ ලෞතුරා දහමට අනුව පින්වතුනි ලෝකෝත්තර දර්ශනයට අනුව මේ පුද්ගල භාවය කියන එක අපි පණවාගත්තු දෙයක්. පුද්ගල භාවය කියන එක සම්මුතියක් මිසක් යථාර්ථ වශයෙන් තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ පහක් පමණයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ ස්කන්ධ පහ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ ස්කන්ධ පහක් හැටියට පෙන්වනවා. එතකොට මේ ආයතන 6 හරහා අපිට මේ ස්කන්ධ පහ තමයි උපදින්නේ. රූපයක් පේනකොට මේ ස්කන්ධ පහම උපදිනවා. ශබ්දයක් ඇහෙනකොට, ගන්ධයක්, රසයක්, ඒ වගේම කයට ස්පර්ශයක් ලැබෙනකොට, මනසට සිතුවිල්ලක් අපි දැනගන්නකොට මේ හැම එක් හැම අවස්ථාවකම පෙර නොතිබීම ස්කන්ධ පහක් හටගෙන ඒ ගැටෙන රූපේ වෙන් වෙනකොට ඒ ස්කන්ධ පහ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි පින්වතුනි ලෝකේ ඇත්ත, ලෝකේ ධර්මතාවය. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු නිසා හටගත්තනම් ඒ හේතු අයින් වෙනකොට ඒ හටගත්ත දේ නිරුද්ධ වෙනවා. හැබැයි අපි ඒක දන්නේ නැහැ. හටගත්ත දේ නිරුද්ධ වුණත් අපි මනසින් ඒවා ඇති බවට ගන්නවා. දැන් අපිට ඇහැට රූපයක් පේනකොට අපි වෙන පැත්ත බලනකොට ඒ පිනිච්චි ධර්මතාවය නිරුද්ධ වෙනවා. නමුත් පෙනෙන දේ තියෙනවා කියලා අපි මනසින් හිතා ගන්නවා. ඒ වගේම ඇහැට ශබ්ද කනට ශබ්දයක් ඇහෙනකොටත් ඒ වගේම තමයි. ඒ ශබ්දය වෙන් වෙනවත් එක්කම කනස් ශබ්දයක් වෙන් වීමෙන් ඒ ඇහුණු ශබ්දය නිරුද්ධ වෙනවා. නමුත් ඒ අහපු ශබ්දේ තියෙනවා නැවත අහන්න පුළුවන් කියලා අපි නැවත නැවත සිහි කර කර ගන්නවා. මේවා ඔක්කොම පින්වතුනි මනෝමෙන් අවිද්‍යාවෙන් ගන්න දේවල්. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට මේ ලෝකේ ගෙවල් දොරවල් යාන වාහන ඉදගටන් අඹදරුවෝ නෑදෑයන් ආදී වශයෙන් මේ සත්ත්ව පුද්ගල භාවයෙන් හම්බෙන තැන තියෙන්නේ අපි නොදන්නවා වුණාට නාම රූප දෙකක් බව අපි අවබෝධ කරගන්නවා. හැබැයි අපිට නාම රූප දෙකක් නෙවෙයි පේන්නේ. අපිට පේන්නේ අම්මලා තාත්තලා දරුවෝ මුණුබුරන් ගෙවල් දොරවල් කියලා මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මේ සම්මුතිය තුළ ඒ සම්මුතිය හරහාම තමයි එතන තියෙන නාම රූප දෙක මතු කරගන්න අපිට තියෙන්නේ. එතනින්මයි අපිට නාම රූප දෙක මතු කරගන්න තියෙන්නේ. සම්මුතිය බිඳගෙන සම්මුතිය බිඳලා එතන තියෙන ඇත්ත අපි මතු කරගන්න ඕනේ. ඒක අපි මතු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් ඒ අපි කිව්වා අපිට යමක් පේනවා කියලා කියන්නේ ස්කන්ධ පහක් උපදින්නේ කියලා. අපි මේ ස්කන්ධ පහ අපේ පහසුව සඳහා කොටස් දෙකකට බෙදා ගන්නවා, නාම හා රූප කියලා. එතකොට මේ නාම රූප දෙකෙනුත් නාම ධර්මයන්ට වඩා අපේ මුලාව තියෙන්නේ මොනවටද? රූපය කෙරෙහි. රූපය කෙරෙහි තමයි වැඩිපුර මුලාව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම රූපය අවබෝධ කරගණ්ඩයි කමඨහන පැනෙන්නේ. සතර සතිපට්ඨානේ මුලින්ම අපිට හම්බෙන්නේ කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා කියන්නේ රූපය අවබෝධ කරගන්න වැඩපිළිවෙල. ඒ නිසා අපි මුලින්ම අපි මම මගේ මගේ ආත්මය කියලා සලකන මෙන්න මේ රූපය ඉස්සරලා අවබෝධ කරගන්නවා. ඒ කොහොමද අවබෝධ කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංචාවුසු රූපක්. මොකද්ද රූපය කියලා කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුන්නංච මහභූතං උපාදාය රූපං තං රූපං කියලා. මේ සියලු රූප කියලා ලෝකෙ තියෙනවනම් මේ කාම ලෝක, රූප ලෝක, ඒ වගේම සියලු ඒ තිරිසං අපාය, പ്രേත ලෝක ආදී යම් තාක් ලෝකවල රූප හට ගන්නවනම් රූප කියලා යමක් තියෙනවනම් ඇහැට පේන, කනට ඇහෙන, ඒ වගේම දිවට, ඒ වගේම නාසයට, ශරීරයට දැනෙන, ඒ වගේ මනසට අපිට වැටහෙන යම් තාක් රූප ධර්ම තියෙනවා නම් මේ සියලු රූප සත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම වූ සතර මහා ධාතු රූප ටිකක් හා ඒහා බැඳුණු උපාදාය රූපයක් තමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට එහෙනම් අපිට පුද්ගලයේ හම්බෙන තැනක තියෙන්නේ සතර මහා ධාතු ටිකක් හා උපාදාය රූපක. ඒ වගේම අපිට යමක් දෙයක් ගෙවල් දොරවල් කියලා හම්බෙන තැනක තියෙන්නේ මොනවද? ඒත් තියෙන්නේ ඒ වගේ සතර මහා ධාතු උපාදාය රූප කියන මෙන්න මේ ධර්මතා ටික. ඒ නිසා අපි මුලින්ම අපි මේ මම මගේ කියලා ගන්න මේ තමන්ගේ රූපෙට වැඩිපුර රැවටිලා ඉන්නවා. ඒ නිසා මුලින්ම අපිට මේ සත්ව පුද්ගල භාවය අයින් කරගන්න හොඳට මේ මම මගේ කියලා කියන කය අරමුණු කරගෙන ඒ අපිට පුළුවන් මේ රූපය තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රූපය තේරුම් ගන්න ක්‍රම දෙකක් පෙන්වා වදාලා. එකක් තමයි ධාතු කර්මස්ථාන, අනිත් එක පිළිකුල් භාවනාව, පටික්කුල මනසිකාරය කියන එක. මෙන්න මේ දෙකෙන් පුළුවන් කෙනෙකුට මේ රූපය අවබෝධ කරගන්න අපි මේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න අදහස ඒක අපි කියන දෘෂ්ටියක් කියලා, වැරදි අදහසක්. මෙන්න මේ කෙලෙසේ අදහස නිසා තමයි පින්වතුනි සියලු දුක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මම කියන සංකල්පය ඒක හුදු විපරිත දෘෂ්ටියක් විතරයි. අපි තුල ඇති කරගත්තු වැරදි අදහසක් විතරයි. මගේ කියන අදහස, මගේ ආත්මය කියන මෙන්න මේ කෙලෙස් තුන අපි ඒ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මෙතන තියෙන්නේ තණ්හා, දිට්ඨි, මාන කියන කෙලෙස් තුනක් තමයි තියෙන්නේ. මම කියන තැන තියෙන්නේ මාන්නය, මගේ කියන තැන තියෙන්නේ තණ්හාව, මගේ ආත්මය කියලා ගන්න තැන තියෙන්නේ දෘෂ්ටිය. පින්වතුනි මෙන්න මේ කෙලෙස් තුන තමයි අපි තුල ක්‍රියාත්මක වෙලා සියලු කෙලෙස් අකුසල් නිර්මාණය වෙලා මේ භව ගමන එහාට මෙහාට සසර ඇවිද්දමින් අපිව සංසාරයේ දුක් විඳින්මින් ඇවිත්වන්නේ. ඒ නිසා මෙන්න මේ මම කියන, මගේ කියන සංකල්පය මේ වැරදිවට ගන්න අදහස අපි ටිකක් හරි ගෙවලා දාගත්තොත් පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා කියනවා. පුදුමාකාර නිවීමක්, ඒ නිරාමිස සතුට, ඒ සැනසෙල්ල කවදාවත් භෞතික දෙයකින් ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒක ප්‍රමාණිකූලව ඒ ප්‍රතිපත්තිය පුරාගෙන යනකොට ඒකට අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා මම මේ පින්වතුන්ට කියලා දෙන්නම් කොහොමද අපි ඒක අවබෝධ කරගන්නේ, කොහොමද මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. මේ රූපය ඉස්සරෝම අවබෝධ කරගත්තොත් ඊට පස්සේ ඒකෙන් වැහිලා තියෙන නාම ධර්ම අවබෝධ කරගන්න අපහසු නෑ. ඒ නිසා රූපය තේරුම් ගත්තොත් ඒ කෙනාට පහසුවෙන් නාම ධර්මත් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි මුලින්ම රූපය අවබෝධ කරගන්න කර්මස්ථාන පනවන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ සඳහාමයි මුලින්ම මේ කමඨහං දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි පිළිකුල් වශයෙන්, ධාතු වශයෙන් මේ රූපය තේරුම් ගන්න කෙනා මුලින්ම අපි ඒ සීලක පිහිටලා තමන්ගේ එදිනෙදා ජීවිතයේ නිත්‍ය සීලයේ වශයෙන් පංච සීලයේ අදිෂ්ඨාන කරගෙන ඒ සීලය පිරිසුදු කරගෙන තමන් ඒ භාවනාව, මේ විදර්ශනා භාවනාවට පෙර හිත තැම්පත් කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මුලින් බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ කමඨහනකින් අපේ මේ විසුරුණු හිත තැම්පත් කරගන්න. ඒක හැමෝටම පුළුවන්. තමන්ට මෛත්‍රී භාවනාවෙන් හෝ තමන්ට ඒ රුචි, කැමති, සප්පාය ඒ බුද්ධානුස්සතියක් හෝ යොදාගෙන මුලින්ම ඒ පූර්වකෘත්‍ය කරලා ඒ සුදුසු ආසනයක්, පරිසරයේ, කාලයේ හදාගෙන ඒ මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සතිය පටන් අරගෙන තමන්ගේ හිතේ බුදු ගුණ වැඩෙන ආකාරයට, මෛත්‍රිය වැඩෙන ආකාරයට ඒ භාවනාව ටිකක් කරනවා. ඒ හොඳට සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව ඒ මෛත්‍රී බුද්ධානුස්සතිය වාගේ එකක් කරනකොට අපේ අර විසුරුණු හිත තැම්පත් වෙනවා. නීවරණ යටපත් වෙලා හිතේ සංසිඳීමක් එනවා. අන්න ඒ සංසිඳීම ආවන් පස්සේ අපිට පුළුවන් මේ කය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය හැදිලා තියෙන්නේ මම මගේ කියලා ගන්න මේ රූපය නිර්මාණය වෙලා තියෙන්නේ කුණුබ කොටස් 32. එහෙම නැත්නම් අපි කියනවා සතර මහා ධාතුවකින් තමයි හැදිලා තියෙන්නේ. අපි හැමෝටම තේරුම් ගන්න පහසුවට අපි මේ පිළිකුල් භාවනාව කාට සප්පායයි හැමෝටම පුළුවන්. මොකද අපිට පේන කොටස් ටිකක් කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර කියන මේවා අපිට ඇහැට, කනට, නාසයට මේවා දැනෙන, පේන ඕලාරික ධර්ම ටික. එතනින් අපිට මුලින්ම පහසුවෙන් පුළුවන් ටිකක් මේ රූපේ යනුව ගියපු මෝඩකම අයින් කරගන්න. ඒ නිසා මුලින්ම අපි ඒ භාවනා කරන කෙනා ඒ කුණුප කොටස් ටික හොඳට පාඩම් කරගන්න පුළුවන් අපිට. ඒ පාඩම් කරගෙන මුලින්ම අපි කොටස් පහ තච පංචකය කියලා අපි කියනවා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මේ කොටස් පහ, මේ කොටස් පහ මුලින්ම අරගෙන අපි මේක මුලින්ම අපි හිතින් හොඳට පුහුණු කරගන්නවා. මුලින්ම කරන්නේ ඒක. අපිට වඩාත් පුළුවන් නම් හොඳයි මේ රූප රාමුවලින් හරි අපිට මේවා ඇහෙන් දැකලා ඒ වගේ නිමිති සටහන් අරගෙන ඊට පස්සේ අපි අර හිත සමාධි වුණා පස්සේ කේසා කේසා කියනකොට අර ඇහෙන් දකිනවා හා සමානව අපේ හිතට ඒ අරමුණ වැටහෙන්න ඕන. කේසා කියනකොට හොඳට හිතට වැටහෙන්න ඕන. ඒ වැටහෙනකන් අපි කේසා කේසා කියලා මෙනෙහි කරමු. ඊට පස්සේ ලෝමා නකා දන්තා තචෝ කියලා මේ විදිහට ඒ ඒ කොටස හොඳට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ නිකියම්ම වචන කියනවා නෙවෙයි, අපිට අර කුණුප කොටසත් හොඳට වැටහෙන ආකාරයට ඒක මෙනෙහි කරනවා. ඒක මුලින්ම අපි මොනවත් ඒකේ විදර්ශනාව ගැඹුරක් හිතන්නේ නැහැ. ඒකෙන් ඉස්සරෝම මේ කුණුප කොටස් ටික, මේ කොටස් පහ හිතට වැටහෙනවා ගන්න එක විතරයි මුලින්ම කරන්නේ. ඒක අපි කේසා ලෝමා නකා දන්තා තචෝ, තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා මේ විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ටිකක් වෙලා මෙනෙහි කරනකොට, සිහිය ඒ තුල පවතිනකොට එතනත් හිත තැම්පත් වෙනවා, සමාධි වෙනවා. ඒ සමාධි වුණාන් පස්සේ අපි කෙස් කියන එක කොටසක් හිත නතර කරගන්නවා. නතර කරගෙන අපිට පුළුවන් දැන් කෙස් කියලා අපි ඒ අරමුණේ හොඳට සිහියෙන් බලාගෙන ඉන්නකොට ඒක සත්ව පුද්ගල සංඥාව අපිට ඒකේ වැටහෙනවා නේද? දැන් අපිට කොහරි කෙස් ගහක් තිබුණොත් ඒ කෙස් ගහේ යන්තම් කොටසක් දැක්කනන් ඇති, ඒකත් එක්කම මේ පුද්ගල භාවයේ ඒකේ බැඳිලා ඇමිනිලා තියෙනවා. මේ කෙනෙක්ගේ පුද්ගලයෙකුගේ කෙස් ගහක් නේද කියන අදහස අපිට එනවා. මෙන්න මේ අදහස තමයි අපි ගලවා ගන්න ඕනේ. එහෙනම් මේ කෙස් කියන්නේ මම හෝ මගේ නෙවෙයි, හුදු අසුබ අසාර වූ කුණුප කොටසක් පමණයි. ඒක සත්ව පුද්ගල භාවයෙන් තොර ආහාරයෙන් හටගත්තු කුණුප කොටසක් හැටියට හොඳට තේරුම් ගන්නවා. මේක සත්වයෙක් පුද්ගලයෙක් නෙවෙයි, මේක අසුබ අසාර වූ රූප කොටසක්, රූප ධර්මයක් හැටියට හොඳට හිතට ඒත්තු ගන්නලා දෙනවා. ඒක පුද්ගලයෙක් නෙවෙයි, මේකේ පුද්ගල කොටස් නෑ. අපි මේ කෙස් ගහක් අලවලා අතට ගත්තොත් එහෙම අපි ඒකේ පුද්ගලයෙක් දකින්නේ නෑ. ඒක ආහාරයෙන් හටගත්තු, කර්මයෙන් හටගත්තු හුදු රූප කොටසක් පමණයි. ඒ විදිහට හුදු රූප කොටසක් හැටියට, කොටසක් හැටියට බලනවා. ඒක පුද්ගලයෙකුගේ, පුද්ගලයෙකුට අයිති මම මගේ කියන අදහස කියන එක අපි හිතේ ඇති වෙන එකක්. මේක අසුභාසාරෝ හුදු රූප කොටසක් පමණයි කියලා හොඳට ඒක මෙනෙහි කරනවා. අර පුද්ගල භාවයේ ගැලවෙන විදිහට ලොම් කියන එකත් ඒ විදිහට අරගෙන ලෝමා කියලා කියන්නේ හොඳට ලෝමා කියලා කියනකොට හිතට අපිට ඒක වැටහෙනවා. අන්න ඒක වැටෙනකොට ඒක මගේ, මම කියන මේ පුද්ගල අදහසත් ඒකේ තියෙනවා. මෙන්න මේ අදහස ගැලවෙන විදිහට මේ ලොම් කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයෙන් තොර අසුබ අසාර වූ රූප කොටසක් පමණයි. ඒක මම මගේ කියලා වැටහෙනවා නම් අපි හිතනවා ඒක අපි පුරුදු කරපු වැරදි අදහසක්. ඒක හිතේට වැටෙන අයුරක් මිසක් ඒක පුද්ගලයෙක් නෙවෙයි කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපිට හේනක ඉන්න පඹයෙක් දිහා තිරිසන් සතෙක් බලලා ඒ පඹයාට රැවටෙනවා පුද්ගලයෙක් කියලා නේද? එතකොට ඒ තිරිසන් සතාට වැටෙන එකක් මිසක ඒ පඹයා සත්වයක් නෙවෙයි නේද? එතන තියෙන මොනවද? මුට්ටි ටිකක්, ලී කෑල ටිකක්, පිදුරු ටිකක්, කමිස කලිසම් හෝ ටිකක් විතරයි. ඒ එතන තියෙන ඒ කොටස් ටික නොදන්නාකම නිසා ඒ සතාට ඇතිවෙන අදහසක් තමයි මිනිස්සෙක් සත්වයක් කියලා. ආන්න ඒ වගේ දැන් මේ තිරිසන් සතාට, එහෙම නැත්නම් අපි කියමු තිරිසංගත බල්ලෙක් වගේ සතෙක් දියට එබුණාම ඒ සතාගේ ඡායාවටම බුරනවා ඒ සතා. එතකොට එතන තියෙන්නේ වතුරට වැටිච්ච ඡායා මාත්‍රයක් විතරයි. ඒ ඡායාවට ඒ සතා රැවටෙනවා තවත් බල්ලෙක් කියලා. දැන් ඒ බල්ලා කියන අදහස තවත් බල්ලෙක් කියන අදහස තියෙන එකක්ද? නෑ. ඒ සතහට වැටහෙච්ච වැරදි අදහසක් විතරයි. එතන තිබුණේ මොකද්ද? ඡායාවක් පමණයි, ඡායාවක් පමණයි. ඒ වගේම පින්වතුනේ අර පඹයා කියන තැනත් බලන්න, ඒ මුවේකුට හෝ තිරිසන් සතෙකුට මිනිස්සෙක් කියලා එහෙම හිතනකොටත් එතන තියෙන්නේ මොනවද? මුට්ටි ටිකක්, පිදුරු කෑලි ටිකක්, කෝටු කෑලි වැල් ටිකක්, කමිස් පරණ කමිස කලිසම් ටිකක් විතරයි එතන තියෙන්නේ පින්වතුනේ. ඒ සතා ඒක මිනිස්සෙක් කියලා හිතනකොටත් එතන තියෙන්නේ අනාත්ම වූ අර වගේ රූප කොටස් ටිකක් විතරයි. අන්න ඒ වගේ පින්වතුනි අපේ ශරීරෙත් මේ මම මගේ කියලා ගන්න මේ රූපකය දිහාත් අපිට වැටහෙන හුදු අදහසක් විතරයි පින්වතුනි මෙතන තියෙන්නේ අනාත්ම වූ කෙස්ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මිදුළු ආදී අසුභසාර වූ කුණුප කොටස් ටිකක් විතරයි පින්වතුනි අර පඹයා කියන තැනක යම්සේ මුට්ටි ටිකක් ලී ටිකක් පිදුරු ටිකක් කමිස කලිසම් ටිකක් තියනවා වගේ මෙතනත් සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූප කොටස් ටිකක් පමණක්ම තියනවා සත්ව පුද්ගලෙක් නැහැ කියලා ඒ විදියට උපමා අනුසාරයෙන් හෝ පින්වතුනි අපිට පුළුවන් මේ මම මගේ කියලා සලකා ගන්න මේ කය දිහා බලන්න ඒ විදියට යා හිත සමාධිමත් කරගෙන මේ කය ඒ විදියට බලනකොට ටික ටික එයාට මේ සත්ව පුද්ගල අදහස ගෙවෙන්න එයාට පේනවා හුදු අසුබ අසාර වූ කුණුප කොටස් ටිකක්ම තියෙනවා මෙතන ඇති සත්වයක් පුද්ගලයෙක් නෑ ඒ සත්වයා පුද්ගලයා කියන අදහස මට වැටහෙන දෙයක් හුතු විපරිත දෘෂ්ටියක් නේද මේ අදහස නිසා නේද සියලු ලෝභය ද්වේෂය මෝහය ඊර්ෂ්‍යාව මද මානහදී මේ සියල්ල ඇති උනේ පින්වතුනි මේ අදහස නිසා නේද ඒ නිසා කවදාවත් අපි මේ කෙස් වලට තරහ ගන්නවද ලොම් වලට තරහ ගන්නේ නැහැ ඒක මම කියලා ගත්තොත් තමයි අපිට මට බැන්නා මට දොස් කිව්වා කියලා අපිට තරහයි අන්න ඒ නිසා කෙනෙකුට පුළුවන් මේ සත්ව පුද්ගල අදහස කියන එක අපේ හිතේ ඇති වෙන එකක් එතන තියෙන්නේ අනාත්ම වූ ආහාරයෙන් හැදිච්ච කුණුප කොටස් ටිකක් පමණයි කියලා යාට වැටහෙනවා. එහෙමත් කෙනෙකුට රූපය ගැන බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් කෙස් කියලා කියන්නේ හුදු තද ගතිය ලක්ෂණ කොට ඇති පඨවි ධාතු මාත්‍රයක් පමණයි. ඒ පඨවි ධාතු රූප කලාප රාශියක් ඒ අවකාශයේ අහුරාගෙන ඉන්න ඒ හැඩයට අපි කෙස් කියලා පැනවීමක් කරනවා කියලා පඨවි ධාතු සමූහයක් පමණයි කියලා බලන්න පුළුවන්. බාහිර අපිට හම්බෙන යම් තද ගතියක් තියෙනවනම් ඒ තද ගතිය වගේමයි මේ කෙස් කියලා කියන තැන තියෙන්නේ හුදු අනාත්ම වූ පඨවි ධාතු සමූහයක් පමණයි කියලා. ලොම් නිය දත් හම් මස් කියන මේ ටික හොඳට අපිට ධාතු වශයෙන් හරි පිළිකුල් වශයෙන් හරි බලන්න පුළුවන්. එහෙම බලනකොට යාට මුලින්ම අපිට හොඳයි මේ ආධුනික අයට මේ පිළිකුල් භාවනාව කියන එක. ධාතු කර්මාස්ථානේ ඊට වඩා ටිකක් අමාරුයි වටහා ගන්න අමාරුයි. පිළිකුල් භාවනාව හොඳට වැටහුනම් පස්සේ කෙනෙකුට ඒකේ ධාතු ලක්ෂණ පේනවනම් බැලුවට කමන්නේ නැහැ. ආ මෙතන මේ කෙස් කියන තැන තියෙන්නේ මේ පඨවි ධාතු ටිකක්නේ. ආපෝ ධාතු තේජෝ ධාතු ටිකක් නේ කියලා කෙනෙකුට සසර පුරුද්දට වැටහෙනවා. වැටහෙනවා නම් ඒ අනුව යාගියට කමන්නේ නැහැ. නමුත් මුලින් අපි පටන් ගන්නවා මේ කොටස් ටික කුණුප කොටත් අසුභාසාර හැටියට බලන්න. හැබැයි අපි බැලිය යුත්තේ ඒ කෙස් කියන සම්මුතිය බිඳෙන විදිහට. දැන් අපිට පුළුවන් කෙස් ගහ කියන එක අරගෙන මුලින්ම අපිට මේ කෙස් කියන එක අල්ලගෙන ඒක බලනවා. එහෙම බලලා බලලා ඊට පස්සේ යාට මේ කෙස් කියන සම්මුතියනුත් බිඳෙනවා. කෙස් කියන එක පින්වතුනි මේ වෙන වෙනම අසුභ වූ රූප කොටස් රාශියක් එකතු වෙලා තියෙන එකක් මිසක එතන තියෙන්නේ කොටස් ටිකක් මිසක එතනත් තුරු සම්මුතියක් විතරයි කියලා යාට දහසු වශයෙන් බලන කෙනාට තේන්න ගන්නවා. ඉතින් මේ විදිහට පිළිකුල් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ එයා බලනකොට එහෙනම් මේ රූපය කියලා කියන්නේ සත්ව පුද්ගල නොවන අනාත්ම වූ ධර්මතා ටිකක්. මේ රූපයට සැප දැනෙනවද? රූපෙට සැප දැනෙන්නේ නැහැ. දුක දැනෙනවද? රූපෙට දුක දැනෙන්නේත් නැහැ. ඒ වුණාට අපි හිතනවා කයට යමක් ගැටුනහම මට සැප දැනුණා දුක දැනුණා කියලා. ඒත් පින්වතුනි මේ හැමත දැනෙනවද මේක වේදනාව? හැමත වේදනාව දැනෙන්නේ නැහැ. මස් වලට නහර වලට දැනෙන්නේ නැහැ. එහෙනම් රූපේ යන්නේ ඒ විදිහට තේරුම් ගන්නකොට එයාට තේරෙනවා මේ රූපෙට සැප දුක් දැනෙන්නේ නැහැ. එහෙනම් මේ රූපෙට යන්න එන්න රූප බලන්න සද්ධාහන්න ගඳ සුවඳ දැනගන්න පුළුවන්කමක් නැහැ. ඒක හරියට මලමිනියක් හා සමානයි. මේ කයේ බැසගෙන තියෙන හිත නිසා වේදනා සංඥා සංකාර විඥාන නිසාම අපිට සැප දුක් දැනෙනවා කියලා එයාට මෙන්න මේ සැප දුක් රූපෙන් අයින් කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා. අර රූපේ හොඳට සත්ත්ව පුද්ගල භාවයෙන් තොරව අනාත්ම එකක් හැටියට බලනකොට එයාට යම් ඒ රූපේ නිසා වේදනාවක් දැනෙනවනම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දැනෙනවනම් ඒක මේ කෙස් වලට ලොම් වලට අයිති එකක් නෙවෙයි. ඒක මේ ස්පර්ශය නිසා සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා හටගත්තු වේදනාව නැමැති අනාත්ම වූ ධර්මයක් විතරයි. ඒක නාම ධර්මයක්. වේදනාව මමද? නෑ. ඒකත් ස්පර්ශයෙන් හටගත්තු අනාත්ම වූ ධර්මයක් හැටියට බලනවා. ඒ වගේම අපි සත්වයෝ පුද්ගලයෝ අඹ දරුවන් හැටියට ගෙවල් දොරවල් හැටියට අපි මේ රූප ධර්ම හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම ඇහැට කරන්න පුළුවන්ද? කනට නාසයට පුළුවන්කමක් නැහැ. එහෙනම් මේ හඳුනා ගැනීම කියලා කියන්නේ මොකද්ද? සංඥාව නැමැති අනාත්ම වූ නාම ධර්මේ. ඒකට අපි කියනවා සංඥා ස්කන්ධය කියලා. ඒක කුමක් නිසා හටගන්නේ? ඒකත් ස්පර්ශය නිසා හටගන්නේ. ඒ වගේම අපි මේ අපිට ඇහැට කනට පේන රූප ශබ්ද පිළිබඳව චේතනාවන් ඇති වෙනවා, කල්පනාවන් ඇති වෙනවා, ආසාව, තණ්හාව, දුක, කනගාටුව මේ වගේ දේවල් ඇති වෙනවා. මේවා රූපෙට දැනෙන දේවලුත් නෙවෙයි, රූපෙට මේවා පිළිබඳව හිතන්න පුළුවන්කමකුත් නැහැ. ඒවට කියනවා මොනවද? සංස්කාර කියලා. සංස්කාරේ චේතනාව කියන්නේ අන්න ඒකට පින්වතුනි. මේ චේතනාව කියන එකෙන් තමයි කර්ම සකස් වෙන්නේ. අපි ඒ ලෝභයේ ඇති වෙන විදිය, ද්වේෂයේ ඇති වෙන, මෝහයේ ඇති වෙන චේතනා අපි තුල ඇති වුණාම අපි කියනවා අකුසල කර්ම අපි තුල සකස් වුණා කියලා. ඒ විදිහට මේ චේතනාව කියන එක අපි සංස්කාර ස්කන්ධේ හැටියට සලකනවා. ඒකට තවත් ඒ චේතනාව හා ප්‍රතිබද්ධ තවත් යම් චිත්ත චෛසික ධර්ම ටිකක් තියෙනවා නම් ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහ වශයෙන් ඒ සියලු දේවල් මේ සංස්කාර ස්කන්ධේ හැටියට අපි සඳහන් කරනවා. ඒක සංස්කාර ස්කන්ධේ සංස්කාර උපාදාන ස්කන්ධේ හැටියට සඳහන් කරනවා. ඒකත් පුද්ගලයෙක් සත්වයක් නෙවෙයි, ඒකත් ස්පර්ශය නිසා හටගත්ත දෙයක්. ඒ වගේම ඊළඟ මොකද්ද තියෙන්නේ? විඥාණය. අරමුණු දැනගන්නා ස්වභාවය. අරමුණු දැනගන්නා ස්වභාවය කියලා කියන්නේ පින්වතුනි, දැන් අපිට මේ ඇහැට රූපයක් ගැටෙනකොට ඒ රූපය අපිට පේනවා නේ. කනට ශබ්දයක් ගැටෙනකොට ඒ ශබ්දය ඇහෙනවා. කනට ශබ්දය ඇහෙනවද පින්වතුනි? නෑ නේ. රූපෙට ශබ්දය ඇහෙනවද? නෑ. එහෙනම් ශබ්දය ඇහෙන්නේ කොහාටද? හිතට. ඒ හිතක් ඉපදුනහම අපි කියනවා ශබ්දය ඇහෙනවා, රූපයක් දැක්කා කියලා කියන මේ පිංගතුන් අහලා ඇති චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියලා. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන මේ තුන් දෙනා එකතු වුනහම පෙනීම කියන දේ නිර්මාණය වෙනවා. එහෙනම් මම දකිනවා කෙනෙක් දකිනවත් නෙවෙයි, ඇහැට පේනවත් නෙවෙයි, ඇහැට රූපයක් ගැටීම නිසා ඒ පෙනීම කෘත්‍ය කරමින් අනාත්ම වූ හිතක් උපදිනවා. අපි ඒකට කියනවා චක්කු විඥාණය කියලා. ඒකත් ඇහත් රූපයත් වෙන්ගෙනකොට නිරුද්ධ වෙලා යනවා. එහෙනම් පින්වතුනි, මෙන්න මේ හිත කියලා කියන්නේ සත්ව පුද්ගල වුණු අනාත්ම වූ ධර්මතා ටිකක්. එහෙනම් අපි යමක් දැනගන්නවා කියලා කියනකොට මෙන්න මේ ස්කන්ධ පහක් ඉපදිලා තියෙනවා. ස්කන්ධ පහක් හටගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි බලමුකෝ. දැන් මේ පින්වතුන් ඉදිරියේ පේනවා මේ බෝතලය කියලා ධර්මතාවය. මේ බෝතලය කියන එක අපිට පෙවුනාම මම බෝතලේ දැක්කා, මම බෝතලේ හඳුනාගත්තා, මේ බෝතලේ අපේ මගේ කියන විවිධ අදහස් එනවා. දැන් මේ සම්මා දිට්ඨියෙන් අනුව බලනවා නම් මෙතන අපි දකින්න ඕනේ මේ බෝතලේ කියලා වැටහෙන කොටම පින්වතුනි එතන පංච උපාදාන ස්කන්ධයක් හටගෙන තියෙනවා. එතන අපි ඒ අපේ චක්කු ප්‍රසාදෙට මේ වර්ණ රූපේ ගැටීම නිසා ඒ හැඩය, ඒ වර්ණ සටහන පෙනීම වශයෙන් චක්කු විඥානසිත උපදිනවා. ඒ චක්කු විඤ්ඤාණ සිතත් සමගම උපදිනවා. මේ රූපය කෙරෙහි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් උපදිමින් විඳීමේ ස්වභාවයක් අපිට ඇති වෙනවා. ආසාවක් හෝ දුකක්, කැමැත්තක් හෝ අකමැත්තක් අපිට ඇති වෙනවා. ඒ වගේම මේක බෝතලේ, මේ කෝප්පේ නෙවෙයි මේ බෝතලේ කියලා අපි වෙන් කරගන්න, හඳුනා ගන්න බවත් ඒ අරමුණ තුළම තියෙනවා. ඒ වගේම ඒක පිළිබඳව කල්පනා කරන බව, චේතනාව, මේකෙන් මේ මේ දේ කරන්න පුළුවන්, මේ වැඩ කටයුතු කරන්න පුළුවන්, මේක මේ අහවල් අහවල් ප්‍රයෝජනේ තියෙනවා කියලා සංස්කාර කරන බව, චේතනාවත් මේ අරමුණේම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ බෝතලේ කියලා දැනගත්ත බව. එහෙනම් මේ අපි යමක් අරමුණක් දැනගන්නකොට මේ පහම පෙර නොතිබීම හටගන්න නිසයි අපිට යමක් දැනගන්නේ, වැටහෙන්නේ කියන්නේ. එහෙනම් පින්වතුනි, මේ බෝතලේ කියන එක නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? රූප ධර්මයක්. හැමෝම කියන්නේ රූප ධර්මයක්ද නාම ධර්මයක්ද? රූප ධර්ම. එතකොට මේ පින්වතුන් මලින් මං මුලින්ම මතක් කරා රූපය කියලා කියන්නේ මොකද්ද කියලා. රූපය කිව්වහම කිව්වා චතුන්නංච මහාභූතං උපාදාය රූපං කියලා නේද? එතකොට අපි මේ උපාදාය රූප පැත්තකින් දැබ්බහම මහාභූත කියලා ගමුකෝ. මේ මහාභූත කිව්වේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඔය හතර. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේ හැටියට පෙන්වෙ මොනවද? ඔන්න ඔය ධාතු හතරක් තමයි පෙන්වන්නේ. දැන් එතකොට මට කියන්න, මේ බෝතලේ කියන්නේ පඨවි ධාතුවද? බෝතලේ කියන්නේ ආපෝ ධාතුවද? බෝතලේ කියන්නේ තේජෝ ධාතුවද? වායෝ ධාතුවද? ඉතින් රූපේ කිව්වේ ඔය ටික. එහෙනම් බෝතලේ කියන්නේ රූප ධර්මයක්ද නාම ධර්මයක්ද? නාම ධර්මය. එතකොට බෝතලේ කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. නාම ධර්ම හැටියට පෙන්වන බුදුරජාණන් වහන්සේ මොනවද? වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන. බෝතලේ කියන්නේ වේදනාවද? ඈ? එහෙනම් සංඥාවද? සංකාරයද? විඥානයද? ඈ? මේකේ හිත් එහෙම තියනවද? මං කිව්වේ මේ දැනගන්නවා කියන එක නෙවෙයි, මේ රූපේ විතරක් අපි වෙන් කරලා කිව්වොත් මේක පරමාර්ථ වශයෙන් නාම රූප දෙකෙන් බෝතලේ කියන එක මොකටද අයිති? එතකොට වේදනාවත්, සංඥාවත්, සංකාරයත්, විඥාණයත් වලින් කෝකද බෝතලේ කියන්නේ? ඈ? සංඥාව. මේ සංඥාව කියන එක ස්පර්ශය නිසා හිතේ හටගන්න එක නේද? මේක මේකේ සංඥා නෑ. සංඥාව අපි හිතේ ඇති වෙනවා. අපි සංඥා බෝතලේ කියලා හඳුනගන්නේ සංඥාවෙන් තමයි. මම කිව්වේ ඒක නෙවෙයි, දැන් විඥාණයෙන් තමයි අපි බෝතලේ කියලා දැනගන්නේ. ඒ දැනගන්න බව නෙවෙයි, මේ රූපය අපි තනි කරලා ගත්තොත්, වෙනම ගත්තොත්. එතකොට ඒ දෙකෙන් මොකද්ද? දෙකමද? එහෙනම් අපි මේ බෝතලේ කියන එක රූපයක් හැටියට දැක්වත්, නාමයක් හැටියට දැක්කත් අපි හරියට සම්මාදිට්ඨිය දැක්කේ නැහැ. මම පැහැදිලි කරලා දෙන්නම් මේක. පින්වතුනි, මේ බෝතලේ කියලා කියන එක හුදු සම්මුති පඤ්ඤප්ති මාත්‍රයක් විතරයි. දැන් බෝතලේ කියුවේ මෙතන මේ ඉටි කවරේද, මෝඩියද, ප්ලාස්ටික් ටිකද? නැහැ. මේ අපි බෝතලේ කියන තැනක තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු ටිකක් විතරයි. ඒක බෝතලේ නෙවෙයි. එතකොට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතු හතර යම් ආකාරයකට හැඩ ගැහෙනකොට, රාසි වෙනකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? බෝතලේ කියනවා. දැන් මේ ප්ලාස්ටික් ටිකම උණු කරලා අපිට බැරිද කප් එකක් හදන්න? එතකොට අපි ඒකට මොකද්ද කියන්නේ? කප් එක කියලා. ඒ වගේ මේ ප්ලාස්ටික් ඔක්කොම උණු කරලා අපිට පුළුවන් පෝච්චියක් හදන්න. එතකොට මොකද්ද කියන්නේ? පෝච්චිය කියනවා. එතකොට පෝච්චියවත් කප් එකවත් බෝතලේවත් රූප ධර්මයක් නෑ.
එහෙනම් ඒ ඔක්කොම හුදු සම්මුති පඤ්ඤප්ති මාත්‍රයක් විතරයි. එතන තියෙන ධාතු ටික යම් යම් ආකාරයකට හැඩ ගැහෙනකොට අපි ඒකට සම්මුති නම් පනවනවා. එතකොට සම්මුතිය ගලවලා අපි එතන තියෙන ඇත්ත දකින්න ඕනේ. අන්න ඒක තමයි අපි කියුවේ මේ සම්මුතිය බිඳලා එතන තියෙන ඇත්ත දකින්න ඕනේ. එහෙනම් අපි ධාතු වශයෙන් රූපය බලන කෙනා අපි මේ රූපය දිහා අපි ගන්නවා, අපි බලනවා ධාතු කර්මස්ථානයේ වඩන කෙනා ආ මෙතන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරක් තියෙන්නේ කියලා. හැබැයි බෝතලේ ධාතු බැලුවොත් හරියනවද? නෑනේ. එහෙනම් මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරක්. ඒ ධාතු අතර යම් යම් ආකාරයකට හැඩ ගැහෙනකොට බෝතලේ කියන නම පනවනවා කියලා අපි අන්න ඒ විදිහටයි අපි රූපේ දැනගන්නේ. අපි කියමුකෝ මේ කෝප්පේ කියන එක මැටි කියලා. මේ මැටි ටික අපි එක එක ආකාරයට දැන් අපි මේ කෝප්පේ කියලා කියන එක මැටි ටික නෙවෙයි නේ. එතකොට දැන් මේ මැටි ටික ඒ ඒ ආකාරයට තියෙනකොට අපි ඒකේ නම් පනවනවා. දැන් මේක මේ වෙනත් ආකාරයකට තියෙනකොට පීරිසිය කියනවා. ඒ මැටි ටික තව ආකාරයකට හැදෙනකොට මුට්ටිය, වළඳ මේ විදිහට නම් පනවනවා. එතකොට එහෙනම් මේ හැම එක එක ආකාරයකට හැඩ ගැහුණු එතන තියෙන මැටි ටික නේද? ආන් ඒ වගේ මැටි කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික. එහෙනම් මේ මුළු ලෝකෙම තියෙන ධාතු ටිකක් රූපේ හැටියට. ඒ ධාතු ටික ආකාර විකාර වෙනකොට යම් යම් ආකාරයකට හැඩ ගැහෙනකොට අපි ඒවට එක එක නම් පනවනවා. මෙන්න මේක තමයි අපි සම්මුතිය කියලා කියන්නේ. අන්‍ය සම්මුතිය බිඳගෙන එතන තියෙන ඇත්ත දකින්න ඕනේ පින්වතුනි. ඒ ඇත්ත දකිනකොට අපිට සම්මුතිය අයින් වෙලා එයාට හම්බෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු ටිකක්. ඒ ධාතුවට කෙනෙක් ඒකට බෝතලේ කියයි, කෙනෙක් කප් එක කියයි, කෙනෙක් මොනවහරි තව ඕන දෙයක් කියයි. ඒව කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ හැම තැනක තියෙන්නේ සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ ධාතු ටිකක් හැටියට. අන්න ඒ විදිහටයි අපි රූපේ දකින්නේ. එහෙම නැතුව අපි මේ සම්මුතියට ගැට ගැහිලා සම්මුතියට කලවම් වෙලා දැක්කට හරියට රූපය අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා මම මේක මේ පිංගතුන්ගේ ප්‍රශ්න වශයෙන් ඇහුවේ අපි කොච්චර රූපේ බලන්න ගියත් මේ සම්මුතිය ඇතුළෙමයි බලන්නේ. සම්මුතියට දාලමයි බලන්නේ. සමහර විට අපි මේ තමන්ගේ කය කෙරේ, තමන්ගේ කයේ මේ කෙස් ලොම් නිය දත් හම් මස් නාදදී මේ කොටස් ධාතු වශයෙන් කෙනෙක් බලනවා. ඒ බලනකොට ඒත් එයා කෙස් කියන එක ඇතුලේ තමයි ධාතු බලන්නේ. කෙස් කියන එකත් පින්වතුනි හුදු පඤ්ඤප්තියක් විතරයි. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු අතර යම් ආකාරයකට හැඩ ගැහෙනකොට කෙස් කියන සම්මුතිය පඤ්ඤප්තිය දෙනවා. ඒක හුදු පැනවීම මාත්‍රයක් විතරයි. කෙස් කියන තැනක් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන රූප කලාප රාශියක් පමණයි තියෙන්නේ කියලා එයා දකිනවා. අන්න එහෙම දකින කෙනා සම්මුතිය බිඳගෙන එතන තියෙන ඇත්ත දකින. තේරුණාද? අන්න ඒ විදිහටයි අපි රූපේ දකින්න ඕනේ. අන්න ඒ විදිහට රූපේ දැක්කහම යාට මේ රූපේ පිළිබඳව එකම අදහසක් එක ඒකත්වයකට එනවා. මේ විවිධත්වය කියන්නේ කාම මට්ටම පින්වතුනි. ධාතු කියලා කියන්නේ සත්ව පුද්ගල වුණු අසුභ අසාර වූ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් කියලා දැක්කාම මොන ආකාරයෙන් ඇහැට පෙවුනත් කනට ඇහුනත් දිවට කයට ශරීරයට මනසට මොන ආකාරයෙන් අපිට රූප හම්බුනත් එයා ඒවා පිළිකුල් වශයෙන් හරි ධාතු වශයෙන් හරි බලනකොට එයාට මේ මේවට කැමති මේවට අකමැති මේවා හොඳයි මේවා නරකයි කියලා එයාට වෙන් වෙන් වශයෙන් කවදාවත් පේන්නේ නැහැ. ඔක්කොම හටගෙන නිරුද්ධ වෙන ඇති වෙලා නැති වෙලා යන අනාත්ම වූ ධර්මතා ටිකක් හැටියට පේන. අන්න එහෙම පෙවුනාම ඒ රූපය ඇසුරු කරගෙන ස්පර්ශනේසා යම් වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව හමට මස් වලට නහර වලට අයිති වෙන්නේ නැහැ. ඒ විදිහටත් වේදනාව හොඳට දකිනවා. දැන් අපිට භාවනා කරනකොට හෝ මේ පිංගතුන් මේ ඉඳගෙන ඉන්නකොට කකුලේ වේදනාවල් දැනෙනවා. අපි හිතනවා කකුලේ කැක්කුම කියලා, ඔළුවේ කැක්කුම කියලා අපි නම් කරනවා. නමුත් කැක්කුම දැනෙන්නේ කකුල කියලා කකුලේ කැක්කුමයි නම් අපි ඇහුවොත් එහෙම හමට දැනෙනවද මස් වලට දැනෙනවද ලොම් වලට දැනෙනවද ලේ වලට දැනෙනවද කියලා ඇහුවොත් නෑ ඒක කිසිවකටත් දැනෙන්නේ නෑ කකුල කියලා කිව්ව අපි ওই ටිකට නමුත් ඒවට දැනෙන්නේ නෑ එහෙනම් මේ වේදනාව කියලා කියන්නේ ඒ රූපය ඇසුරු කරගෙන පවතින රූපෙට අයිති නැති අනාත්ම වූ නාම ධර්මයක් පමණයි කියලා අන්නේ විදියට අපි රූපෙන් ගලවලා එතන තියෙන වේදනාව මතු කරගන්න සංඥාව කියන එකත් එහෙමයි හඳුනනවා කියන එක මේ ඇහැට කනට නාසයට අයිති දෙයක් නෙවෙයි ඒක මේ හිතේ යෙදෙන පොදු චෛතසික ධර්මයක් ස්පර්ශ නිසා හටගන්න චේතනාවත් එහෙම සංකාරේ විඥානයේ කියන මේ විදියට මේ නාම ධර්ම ටිකත් අපි අවබෝධ කරගන්න රූපෙන් වෙන් කරලා අන්න එහෙම බලනකොට යාට ටික ටික බලාගෙන යනකොට යාට මේ නාම රූප දෙක වෙන් වෙලා පේනවා වේදනාව රූපෙන් අයින් වෙලා රූපේ වේදනාවෙන් අයින් වෙලා හොඳට මෙයාට මේ නාම රූප දෙක එකට හටගත්තත් වෙන් කරලා බලන්න පුළුවන් හැකියාවක් වෙනවා මෙන්න මේකට අපි කියනවා නාම රූප පරිච්ඡේදඥානෙ කියලා නාම රූප වෙන් කර ගැනීමේ නුවණ ඒක තමයි අපි මේ භාවනාවේ ඉස්සරෝම ඇති කරගන්න නුවණ. ඔය දෙක ඇති කරගත්තේ නැත්නම් ඉදිරියට කවදාවත් යන්න පුළුවන් කමක් නැහැ පිටු. ඒ නිසා මේ නාම රූප දෙක වෙන් කරගන්න නම් මුලින් හොඳට අන්න අර රූපය සම්මුතියෙන් වෙන් කරලා බලා ගන්න ඕනේ. එහෙම වුණාම යාට රූපේ පේනවා. රූපේ දැක්කොත් මෙයාට නාම ධර්ම ටික මතු කරගන්න පුළුවන් කමක් තියෙනවා. මේ විදිහට නාම රූප දෙක මතු කරගත්තු කෙනා ඊළඟ බලනවා මේ නාම රූප ධර්මය ඉබේ ඇති වෙච්චේවද මම ඇති කරගත්තු දේවල්ද කවුද ඇති කරේ අන්න එතකොට යාට පේනවා මේ නාම රූප කියන ඒවා ඒ මොහොතේ ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් එතකොට යාට ප්‍රත්‍ය හැටියට පේනවා කම්ම චිත්ත ඍතු ආහාර කියලා හතර ප්‍රත්‍යක් පේනවා මේ රූපේ හට ගැනීමට නාම ධර්මයන් හට ගැනීමට වේදනා සංඥා සංකාර හටගන්නේ ස්පර්ශය නිසා කියලා දකිනවා විඥානයේ හටගන්නේ නාම රූප දෙක නිසා කියලා මෙන්න මේ විදිහට ප්‍රත්‍ය දකිනවා කෙනෙක් පුද්ගලයෙක් ඇති කරනවා නෙවෙයි මේ ප්‍රත්‍ය නිසා හටගන්නේ එහෙනම් ප්‍රත්‍ය නිසා යමක් හටගත්තනම් ඒක ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා පින්වතුනි ඒ නිසා සමහර දේවල් තියෙනවා පින්වතුනි අපිට සමහර හිතුවිලි උපදිනවා අපි එක එක දේවල් දැනගන්නවා මේ හිතින් දැනගන්න දේ සමේකින් නිරුද්ධ වෙලා යනවා තව හිතක් උපදිනකොට අර දැනගත්තු හිත නිරුද්ධ වෙලා නමුත් අපි ඒ නිරුද්ධ වෙච්ච දේ මනසින් අල්ලාගෙන කොයිතරම් වෙහෙසෙනවද කොයිතරම් කෙලෙස් ඇති කරගන්නවද උදාහරණයක් වශයෙන් කෙනෙකුට අපි කියමු කෙනෙකුට දොස් කියපු එක ඒ දොස් කීම වගේ අපිට යම් සද්දයක් ඇහුණනම් බනිනවා කියලා ඒ බැනීම අවසාන වෙනකොට අපි සම්මුතිය කතා කරත් ඒක එතනින් නිරුද්ධයි නේ ඒ හිත නිරුද්ධයි නැවත උපදින්නේ නැහැ නමුත් අපි මේවා හිතින් අල්ලාගෙන කොයි තරම්නම් අපි වෙහෙසෙනවද කෙලෙස් ඇති කරගන්නවද එහෙම හිතනකොටත් අපි ඒක හිත හිතා දුක් විඳිනකොටත් පින්වතුනි ඒ හිත නිරුද්ධ වෙලා අවසන් වෙලා ඒ නිසා පින්වතුනි මොන ආකාරයේ දැනීමක් ආවත් මොන ආකාරයේ ශෝක පරිදේව දුක් දුම්නස් වශයෙන් හෝ මොන ආකාරයේ චේතනාවක් අදහසක් ආවත් ඒ හැම වැටහීමක්ම එච තිත්සක්ෂණ මාත්‍රයක් විතරයි තියෙන්නේ එක චිත්තක්ෂණයයි හටගත්තු සැනින් බිඳිලා යනවා නමුත් ඒක අපි නොදන්නාකම නිසා දැකපු දේ අහපු දේ දැනගත්තු දේ කිය කියා අපි නැවත නැවත අතීත අනාගත වශයෙන් සිහි කර කර අවිද්‍යාවෙන් අපි කෙලෙස් ඇති කරගන්නවා. ඒ නිසා ලෝක ධර්මතාවයේ තමයි යමක් හටගත්තනම් නිරුද්ධ වෙලා ඒක නැවත උපදින්නේ නැහැ. අනාගතේ ප්‍රත්‍ය තිබුණොත් විතරයි උපදින්නේ. ඒක තවම ඉපදිලා නැහැ. අතීතේ හටගෙන නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ. වර්තමානයේ මේ ප්‍රත්‍යයෙන් උපදිනකට මේ මොහොතේ නැති වෙලා යනවා. ඕක තමයි පින්තුනේ දහම් මැස යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා පෙන්වන්නේ. යමක් වර්තමානයේ හටගත්තනම් ඒ හටගත් සැනින් බිඳිලා යනවා පින්තුනේ. මෙන්න මේ නාම රූප දෙක මතු කරගෙන මේකේ ප්‍රත්‍ය ස්වභාවය මතු කරගත්ත කෙනාටම පින්තුනේ අන්නර කියන දහම් ඇස ධර්ම ඥානේ ධම්ම චක්කව පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ දික්ටි විසුද්ධිය කියන එක තමයි මේ පින්වතුන්ට මේ මතක් කරේ. මේක අනිවාර්යෙන් අපි නිවන් දකින්න නම් අනිවාර්යෙන්ම සම්පාදනය කරගන්න ඕනේ. මේක සම්පාදනය කරගත්තොත් පින්වතුනි එයාට ඉතුරු ටික කරගන්න අපහසු නෑ. මේ මූලික අවබෝධයේ මේ දර්ශනීය විතරයි අමාරු. මම දැන් අපි මතක් කරේ මේ සම්මුතියෙන් ගලවා ගන්නවා කියන එක හරි අමාරුයි. මොනවා හරි මේ සම්මුතිය වලට අපි පැටලෙනවා. සම්මුතිය වලින් අයින් වෙලා එතන තියෙන ඇත්ත දකින්නත් ඕනේ. ඇත්ත දැකලා විතරක් මදි පින්වතුනි. ඒ ධර්මතාවයන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දකින්නත් ඕනේ. පඨවි ධාතු කියලා දැකලා අපි ඒ පඨවි ධාතු ඇති බවට ගත්තොත් ඒත් වැරදි. අන්න ඒ නිසා මේ ධාතු නාම රූප කියන ධර්මියොත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව දකින්නත් ඕනේ. මෙන්න මේ ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ නමක් මතු කරලා දෙන්න සාරා සංකීය කල්පලක්ෂයක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී පුරලා මනෝපනිදාන වාක්පනිදාන වශයෙන් 20 අසංකේයයක් පාරමී පුරලා තමයි මෙන්න මේ දහම් ඇස මතු කරගත්තේ. ලෞතුරා බුදු කෙනෙකුට විතරයි පින්වතුනි මේ වැහිලා තියෙන මේ මුලා වෙලා තියෙන මේ දහම් ඇස මතු කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ දහම් ඇස මතු කරගන්න බුදුරජාණන් වහන්සේ නමක් ඇස් ඉස් මස් ලේ දන් දෙමින් තමන් පාරමී ගුණ පිරුව පින්වතුනි කල්ප අසංකේ ගණන් පාරමී පුරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමයි පින්වතුනි ඒ දහම් ඇස අවබෝධ කරගත්තේ. ඒ නිසා ඒක දැන් ඒ තරම් පාරමී පුරන්න ඒ තරම් වෙහෙසෙන්න දැන් අපිට අවශ්‍ය නැහැ. මේක අපිට පෙන්නලා උඩුකුරු කරලා විවර කරලා ප්‍රකට කරලා පෙන්නලා දීලා තියෙනවා තථාගතයන් වහන්සේ නමක්. මේ විදිහට මුල මැද අග යහපත් විදිහට මේ ධර්මයේ උඩුකර කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වෙලාවේ අපිට හැදැහැති යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ අහලා ඒ මග ගමන් කරනවා නම් පින්වතුනි ඒ හැමෝටම සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හීන වූ වීරියකින් හීන වූ සමාධියකින් මේක ලබන්න පුළුවන්කමක් නැහැ. අග්‍ර වූ දෙයක් ලබන්න නම් අග්‍ර වූ වීරියක් ඕනේ. අග්‍ර වූ සද්ධාවක් ඕනේ පින්වතුනි. ඒ නිසා ඒ සද්ධාව ඒ වීරිය ඇති කරගන්න සුදුසු කාලය කුමක් නිසාද? අපිට තථාගතයන් වහන්සේ නමක් සම්මුඛ වෙලා ඉන්නවා. ඒ ධර්මයේ අපිට වැසුම් ඇරලා විවෘත කරලා උඩුකුරු කරලා විවර කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ ධර්මයේ අපිට සම්මුඛ වෙලා තියෙනවා. ඒ නිසා වීරිය කරන්න උත්සාහ කරන්න වටිනවා පින්වතුනි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ විතරයි අපිට තියෙන්නේ. අය අපි ඉපදිලා මැරිලා ගිහිල්ලා මිනිස්සෙක් වුණත් පින්වතුනි මේ දහම අපිට හම්බෙන්නේ නැති වෙයි. මොකද මේ දහම වේගෙන් විකෘත වෙලා යනවා, විනාශ වේගන යනවා. ඒ නිසා නැවත අපි මිනිස්සෙක් වුණත් පින්වතුනි අපිට මේ පිරිසුදු දහම නම් ඊළඟ ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකම කඩයිම එකම අවස්ථාව අපේ කෙලෙස් දුක්ගිනි නිවා ගන්න ටික ටික හර අපි උත්සාහවත් වෙන්න ඕනේ, වැර වීරිය වඩන්න ඕනේ. අමාරු තමයි භාවනාව කියන එක අමාරුයි කියලා කියන්නේ පින්වතුනි ඒ ධර්මයේ තියෙන ගැඹුරු බව හින්දා නෙවෙයි, අපේ කෙලෙස් වැඩි නිසා, අපේ නීවරණ වැඩි හින්දායි අපිට භාවනාව අමාරු වෙලා තියෙන්නේ. ඒ අමාරුකම අපි කාටත් මුලින් උරුම වෙනවා. අද එදා යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමීපේ සතරපද ගාථාවක් අහනකොට රහත් වුණා නම් ඒ උතුමන් වහන්සේලත් මේ අමාරු දේ කරලා තියෙනවා. මේ උත්සාහයේ ඒ කට්ටිය ඒ සාසන උතුමන් වහන්සේලා වීරිය කරලා තියෙනවා. ඒ පාරමී පිරිච්චි නිසයි පින්වතුනි උන්වහන්සේලා ඒ ශනේ ඒ පද ටිකක් අහනකොට සතරපද ගාථාවක් අහනකොට නිවන් දැක්කේ. ඒ නිසා පින්වතුනි ඒ පාරමිතා අපිත් අමාරුවෙන් හරි පුරා ගන්න ඕනේ. පාරමී පිරුනේ නැත්තම් පින්වතුනි බුදු කෙනෙක් සමීපේ ඉපදුනත් ඒ බුදුරජාණන් වහන්සේට අපි නිවන් දක්වන්න බෑ පින්වතුනි. ඒ හේතුව අපි ගාව හේතු සම්පත් තිබුණොත්, අපි ගාව පාරමී තිබුණොත් බුදු කෙනෙක් සමහර විට අපි සමීපයට හරි ඇවිල්ලා අපිව නිවනට යොමු කරයි. හැබැයි අපි ගාව හේතු සම්පත් නැත්තම්, පාරමී පිරලා නැත්තම් පින්වතුනි කොයිතරම් බුදුවරු පහළ වුණත් අපිව සසරින් ගලවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ පාරමී සම්පූර්ණ කරගන්න එක. ඒ හේතු ටික අපි සම්පාදනය කරගන්න ඕනේ. සීලය නොකඩකොඩ රැකගෙන ඒ වගේම අපිට පුළුවන් ඒ භාවනාව සිද්ධ කරගෙන මේ අපේ නීවරණ ධර්මයන් දුරු කරගෙන ටික ටික මේ මෝඩකම අයින් කරගන්න. ඒ භාවනාවේ නිරත වෙනකොට ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. අපිට වීරිය පාරමිතාව පිරෙනවා. ඒ වගේම අදිෂ්ඨානය අවශ්‍යයි. දැන් තමන් පැය භාගයක් භාවනා කරනවා කියලා මේ අදිෂ්ඨානයක් නැති කෙනෙකුට ඒක කරන්න බෑ. අපි කියමු කෙනෙකුට පුළුවන් මම හැම ඉරිදාවකම අනිවාර්යෙන් සිල් අරගෙන ගෙදර භාවනා කටයුත්ත කරගන්න. මේක කෙනෙකුට කරන්න පුළුවන් අදිෂ්ඨාන සීලය. ඉතින් ඒ වගේ දෙයක් කරනවා නම් විශේෂයෙන්ම වටිනවා පින්වතුනි. ඒ වගේ අදිෂ්ඨාන කරගෙන සතියට එක දවසක් අනිවාර්යෙන් මං කිසිම වැඩකට යුක්තට සම්බන්ධ වෙන්නේ නැතුව තමන්ගේ සිල් අරගෙන ගෙදර දොරේ වුණත් පුළුවන් අපිට ඒ දහම් කටයුතු වල නිරත වෙන්න. ඒ අදිෂ්ඨානේ වීරිය මේ පාරමී ගුණ තමයි වැඩෙන්නේ පින්වතුනි. ඉතින් ඒ නිසා මේ භාවනාව කියන එකේ අපි හිත තියාගත්තාම ඒ අපේ හිතේ දුර්වලකම් තමයි මතුවෙන්නේ. ඒ දුර්වලකම් මතුවෙනකොට අපිට ලේසි අපේ දුර්වලකම් හඳුනාගන්න. කර්ම බවට සකස් වෙච්චි, කර්ම බවට පත් වෙච්චි අකුසල ධර්මයෝ තමයි මතුවෙන්නේ. හොඳට අපි ඒ සිහිය පිහිටුවාගෙන ඒ උපදින සිතුවිලි නුවණින් අල්ලාගෙන ඒ අකුසලයන්ගේ ආදීනව බල බල අපේ හිත පිරිසුදු කරන. අපි කරපු කියපු ලෝභ සාගත, දේශ සාගත, මද මාන්නයෙන් යුක්ත වූ, සත්ව පුද්ගල භාවයෙන් යුක්ත වූ, ඇලීමෙන් බැඳීමෙන් යුක්ත වූ දේවල් ඔන්න සිහි වෙවි එනවා. අපි භාවනා කරන්න වාඩි වෙනකොට මේක තමයි වෙන්නේ. ඒකයි අපිට මේ බහැ කියලා කියන්නේ. මේක සුද්ධ වෙන්න ඕනේ පින්වතුනි. ඒ නිසා අපි වාඩි වෙනකොටම හිතාගන්න එපා මගේ හිත තැම්පත් වෙලා සමාධිගත වෙලා තියෙයි කියන අදහස ඇති කරගන්න එපා. අපි මුලින්ම යුද්ධ කරන්න වෙන්නේ අපේ මේ කෙලෙස් එක්ක. ඒ නිසා මේ නීවරණ මතුවෙවි එනවා. හොඳට ඒ සිහියෙන් ඉඳාගෙන උපදිනේ සිතුවිලි අකුසල ධර්මයෝ නුවණින් අල්ලාගෙන ඒ වගේ ආදීනව බල බල ඒව අයින් කරන්න. මෙහෙම කාලයක් කරන්න අන්න හිතේ අකුසල ටික ටික ගෙවෙන්න අපේ නීවරණ යටපත් වෙලා හිත පිරිසුදු වෙනවා. අන්න එදාට යාට භාවනාව අපහසු වෙනවා. මණ්ඩපේය මිදම් වික්වේ භ්‍රමචරියන් කියලා මේ භ්‍රමචරියව මිහිරි පැනක් වගේ පහසුයි. ඒ කෙලෙස් ටික අයින් වුණාම, නීවරණ ටික අයින් වුණාම හරීම පහසුයි පින්වතුනි. ඒ නිසා ඒ මුලින් අමාරු වුණත් ටික හරි උත්සාහවත් වෙනවා නම් පින්වතුනි, අපිට නොතේරුණත් ඒ කෙලෙස් ගෙවෙනවා පින්වතුනි. විනාඩි 5ක් මේ පින්වතුන් භාවනාවක් කරනවා නම් කෙලෙස් ගෙවුනේ නෑ වගේ පෙවුනත් පින්වතුනි, ඒ හැම මොහොතකම අපේ කෙලෙස් ගෙවිලා යනවා. හිතේ කෙලෙස් අයින් වෙලා යනවා. ඒ නිසා ඒක කාලයක් කරනකොට අපිට තේරෙනවා ඉස්සර වගේ අපිට තරහා එන්නේ නැහැ, ඉස්සර වගේ මුලා වෙන්නේ නැහැ, ඉස්සර වගේ අපේ හිත කලබල නැහැ කියලා කාලයක් යනකොටයි මේක තේරෙන්නේ පින්වතුනි. ඒ නිසා අපිට අකණ්ඩව කරලා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අපිට ආයේ කාලයක් නැහැ අයින් කරන්න. අපි හැම දෙනාගේම ඒ වයස ගත්තාම තව බොහෝම ස්වල්ප කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ මේ හිත එහාට මෙහාට දුවන හිත, මුලාසහගත හිත තියාගෙන හිටියොත් මරණාසන්න මොහොතේ මේ හිතෙන් මොකක් මතු කරලා දෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අසපය පණ තියෙන වෙලාවේ, කන් ඇහෙන වෙලාවේ, ඇස් පේන වෙලාවේ, කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වෙලාවේ ටික ටික හරි මේ හිත තැම්පත් කරගන්න. මේ හිතට ඔහේ අයාලේ දුවන්න යන දෙක දේ නසර කරලා මේ අපේ හිතේ බැඳිලා තියෙන, ඇලිලා තියෙන දේවල් අයින් කර කර සුද්ධ කරගන්න. හිත බොහෝම නිදහසේ සැහැල්ලුවෙන් තියාගන්න මනසක් හදාගන්න පින්වතුනි. එදාට අපිට පුළුවන් වෙනවා සැනසිල්ලේ මිය යන්න, මුලාවක් නැතුව මේ යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා හැම දිනාටම ඒ විදියට භාවනාවක් කුරු කරගන්න. ඉතින් ඒ තව තවත් අපිට මේ භාවනාව කරගෙන යනකොට ඒ දහම් ගැටලු ප්‍රශ්න කල්යාණ මිතුරු ඇසුරු කරගෙන ඒ කමටහන් සුද්ධ කරගන්නත් මේ පින්වතුන්ට පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට මේ උතුම් ලාභය, මේ උතුම් මාර්ගෝපකරණය මේ පින්වතුන් අත්හැර ගන්න එපා. මේ සන සම්පatti අහිමි වෙලා ගියොත් නැවත අපිට බුද්ධෝත්පාද කාලයේදී අපි මිනිස්සුෝ වෙලා උපදීද දන්නේ නැහැ. ඒක අපිට කියන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා ලැබුණු අවස්ථාව අපි අතහැර ගන්න එපා. වීරිය කරන්න, උත්සාහ කරන්න. ඉතින් අපි ලෝකයේ මේ දාක්කල් මේ සම්මුති දේවල් වල කටයුතු කරානේ. ඒ හොඳටම ඇති. දැන් තමන්ට තමන්ගේ කටයුත්තක් කරගන්න කාලයේ වටපිටාව පරිසරේ. ඒ නිසා දරුවන්ගෙන් ප්‍රයෝජනේ ගන්න අපි දරුවෝ හැදුවේ අපිට නැති බැරි වෙලාවට උපකාර කරගන්න. ඉතින් ඒ නිසා මේ දරුව හදලා මුරුබුරුත් හදලා තවත් හොඳටම බැරි වෙනකන් ඉන්න නෙවෙයි අපි යෝනේ. ඒ නිසා අපේ කටයුතු අපි කරගන්න දැන් උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්මලාභය හැමදෙනාම ලබාගෙන මේක නැවත නැවත මෙනෙහි කරලා, ඉතින් මේ තවත් නොතේරිච්ච තැන් තියෙනවා නම් මේ පිංගතුන සක්කා සාකච්ඡානුසාරයෙන් අහගන්න ශ්‍රවණය කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මම ධර්මානුශාසනාව මේ මොහොතේ අනුශාසනාව අවසන් කරනවා. දෙවියන් ඥාතින් ඇතුළු හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා කියලා.